ගරු ආචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසරාණ්ඩුව මන්ත්‍රීතුමනි. අද විවාදයට ගැනෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරුණු කොච්චර දුරට ඉෂ්ට කරලාද, වගේම අපේ ඒ එමගින් නැතිවෙන ප්‍රගතිය පිළිබඳ විවාදය සිද්ධ කරන්නේ. මං හිතනවා ඉතාමත් හොඳ කාරණයක් ආණ්ඩුවක් තමන්ගේ දැක්ම දර්ශනය අනුව අදාළ වැඩ කටයුතු කිරීමේදී මොන වගේ ගමන් මාර්ගයකද යන්නේ කියලා විපක්ෂය ප්‍රශ්න කරලා අද සාකච්ඡා කරන එක. ඒ තක්සේරු කිරීමට ප්‍රථම අපි අවබෝධ කරගත යුතු වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද, එහි අන්තර්ගතය මොන වගේ එකක්ද කියන එක. උදෙක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයකදී ඇතුලේ යම් යම් ක්‍රියාමාර්ග සඳහන් කළත් එහි ප්‍රධාන වශයෙන්ම අන්තර්ගත වෙන්නේ අපි මොන දිශාවකටද මේ රට මෙහෙවන්න යන්නේ කියන එක. ඉතා පැහැදිලිව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බව සඳහන් කරලා තියෙනවා තේමාවක් විදිහට, පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පොහොසත් රටක් කියන එකෙන් අදහස් කරන්නේ නැහැ උදෙක්ම මුදල් වශයෙන් පමණක්, මුදල් ගොඩගසා ගැනීමක් පමණක්ම කියන එක. මේක සෑම ශ්‍රේත්‍රයකින්ම පොහොසත් පරිපූර්ණ වෙච්ච තත්වයක් තමයි අපි මේ ගොඩනගන්න හදන්නේ. ඒක අද ලෝකය අත්පත් කරන් තියෙන ආර්ථික දියුණුව, සමාජීය දියුණුව, සංස්කෘතික දියුණුව, තාක්ෂණීය දියුණුව මේවත් එක ගත්තාම අපි ගොඩාක් පිටුපසින් ඉන්නේ. අපි එතෙන්ට යන්න ඕනයි කියන දර්ශනය තමයි මේ පොහොසත් රටේ තියෙන්නේ. ඒ වගේ මේ පොහොසත් රට ඇතුලේ පොහොසත් භාවයේ ජනනය වෙනකොට ඒ රටේ ජීවත් වෙන පුරවැසියන්ට ඒ ලස්සන ජීවිතයක් අත්පත් වෙන නම් ඒ පොහොසත් භාවයෙන් ලැබෙන ප්‍රතිලාභයම් සාධාරණ මට්ටමකින් මිනිස්සු අතරට යන්න ඕනේ. ඒ අනුව තමයි මේ ලස්සන ජීවිතය අත්පත් වෙන්නේ. තමගේ ජීවිතේ ලස්සන වෙන්න නම් තමගේ ආහාරය, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, අධ්‍යාපනයේ එදිනෙදා කරන වැඩ කටයුතු සියල්ලකටම වියදම් කරන්න බය නැතුව ගෞරවාන්විත ජීවිතයක් අත්පත් කර ගැනීමේ හැකියාව තමයි ලස්සන ජීවිතය. එහෙනම් අපි බැලුවොත් මෙන්න මේ තේමාව එකවර දවස් ගණනාවකින්, මාස ගණනාවකින්, අවුරුද්දකින් අත්පත් කරගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේක දන්නවා දිගු කාලීන ගමනක්. අපි මේ තක්සේරු කිරීමේදී අපේ ප්‍රගතිය විමර්ශනයට ලක්වීමේදී බලන්න ඕනේ මෙන්න මේ කියන දිශාවටද යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම අපි අරන් තියෙන කරුණු කාරණා බලපුවම අපි කිසිදු ආකාරයකට අපේ මේ ප්‍රතිපත්තියේ පෙන්නපු අපි යන්න ඕන දිශාව වෙනස් කළා නැහැ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගණමින් තියෙනවා. ඉදිරියටත් ඒ ආකාරයෙන්ම අපි ඒ ක්‍රියාමාර්ග ගන්නවා. විපක්ෂයේ විසින් මේක අර දිනසීයක කියන ප්‍රගතියක් විදියට ඉදිරිපත් කරන්න ගත්තා. ඇත්තටම මේ දිනසීයේ ප්‍රගතිය පිළිබඳව පාරිභාෂයට එන්නෙත් ඉතා ඈත අතීතයක ඉඳලා 1933 ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ රූස්වෙල් ගේ තත්කාලයේදී ඇතිවෙච්ච තත්ත්වයකදී නිව් ඩීල් කියන ලියවිල් ඉදිරිපත් කරලා කොහොමද මේ පැවැදෙන තත්වයෙන් රට ඉදිරියට අරගෙන යන්නේ, බේරාගන්නේ කොහොමද කියන කාරණේදී තමයි මේ දිනසියේ වැඩසටහන පළමුවෙන්ම එන්නේ ඉතිහාසයට. එතකොට දිනසියේදී ඇත්තටම බලන්නේ සමස්ත ආර්ථිකයක් ප්‍රතිසංස්කරණය කරලා කොච්චර ප්‍රතිලාභ ගත්තද, කර්මාන්ත දියුණු කරාද, ආයෝජනය කරනවට වඩා කාරණේ තමයි පැවැදෙන තත්වය හරියට කළමනාකරණය කරලා නිවැරදි දේශපාලන නිසානතිය ගෙනියනවාද කියලා. ඒ වගේම තමයි අපේ මේ දිනසියේ ඇතුළත අරන් බලුවොත් ඉතාම නිවැරදිව අපි මේ කාරණේ කළමනාකරණය කරලා තියෙනවා. මොකද අපි ආණ්ඩුව ලබා ගන්නකොටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේ බිඳ වට්ටපු රටක්, එකතන නැවතිච්ච රටක්, ඇත්ත වශයෙන්ම ගත්තොත් අගාධයට යමින් තිබිච්ච රටක්. එහෙමනම් අපේ දිශානතිය වන්නේ ඒ නැවතිච්ච තත්වය ඉදිරියට ආරම්භවන්න අවශ්‍ය පරිසරය හදන එක. ඒක තමයි ස්ථායීකරණය කරන්නේ. අගාධයට යමින් තිබිච්ච එක වළක්වා ගන්න එක, තවදුරටත් වැටෙන්න නොදී වළක්වා ගන්න එක තමයි අපේ පළවෙනි කාර්යභාරය. මේ දින 100 මේකට වඩා වැඩි කාලයක් යන අපිට පුළුවන්කම ලැබුණා ඉතා කෙටි කාලයේදී මෙන්න මේ ස්ථාවර භාවය අත්පත් කරගන්න. ඒ ස්ථාවර භාවයේ මත ඉඳගෙන තමයි ඉතුරු කරුණු කාරණා අපිට සිද්ධ කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒ අනුව අපේ ප්‍රගතිය සාකච්ඡා කරන ගමන්ම මම පොඩ්ඩක් කැමැති සඳහන් කරන්න කලින් ආණ්ඩුවලදී මොනවාද මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ වාද විවාද කළාද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි මේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඉන්න ආණ්ඩු 2010 2015 19 කියන ආණ්ඩු තුන ආරම්භ බැලුවොත් සාරාංශයක් විදිහට ප්‍රධාන වශයෙන් 2010 ආණ්ඩුවේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනවා දූෂණයෙන් දූෂණ විරෝධී දූෂණයෙන් නැති යහපත් ආණ්ඩුකරණයක් අපිට හදා ගන්නවා ඒ වගේම තමයි අපි කවුරුත් දන්නවා 2009 යුද්ධය අවසන් වෙලා රටට නව බලාපොරොත්තුවක් ඇති වුණා රට සංවර්ධනය කරයි කියලා හැම දිනෙකම කතා බහ කරා විද්වතුන් ලිව්වා ලිපි ලිව්වා ආයෝජකයෙක්ව දැන් විශාල අවස්ථා තියෙනවා ආයෝජනයේ ප්‍රගුණ කරන්න ඒ නිසා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පශ්චාත් යුද සංවිධාව හරහා ආර්ථික සංවර්ධනය කියලා හැබැයි මොකද්ද 2010-15 ආණ්ඩු අවසානයේදී ඉතුරුනේ දූෂණයෙන් පිරිච්ච රටක් බවට පරිවර්තනය කළා අන්න අපේ ප්‍රගතිය සාකච්ඡා කරන ගමන්ම ඕගොල්ලන්ගේ ප්‍රගතියෙත් මේ සාර අවම වශයෙන් මේ කරුණු කීපයක්වත් සාකච්ඡා කරන්න ඒ වගේම ණය රට විශාල ණය බරක හිර කරලා තියෙනවා මේ කාල පරිච්ඡේදයේ එවවල ප්‍රතිඵල තමයි අපිට මේ භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ ඊළඟට 2015-19 මේ යහපාලන ආණ්ඩුවේදීත් මේ තියෙන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් කරුණු කීපයක් අරන් බැලුවොත් එකක් තියෙනවා නැවතත් ඔවුන් මේ යහපාලන ආණ්ඩුව කියලා නමපට බැඳින්නේ යහපත් ආණ්ඩුකරණයේ good governance කියන එක දූෂණයට පිටු දකින්නවා කියන එක ආර්ථිකය වර්ධනය කරනවා දියුණු කිරීම කියන කාරණා ගණනාවක් මේක ඇතුළේ ඉදිරිපත් කරා අපි කවුරුත් දන්නවා ආණ්ඩුව පටන් ගත්ත ගමන්ම මාස කීපයක් යනකොටම තාම සුප්‍රසිද්ධ මහබැඳුම් මේ මහබැංකුවේ නිකුත් කරන ලද බැඳුම් කරන වංචාව හරහා සිද්ධ කරන වංචා දූෂණ වලට ආරම්භ කරමින් තමයි වංචාව දූෂණය නවත්වනවා කියලා ඒ නිසා අපිට ඉතිහාසයේ ආරම්භ බලපුවම කොතරම් පේනනවා මේ ආණ්ඩුවලදී ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල මේ කියපු කාරණා ඉෂ්ට කරේ නැහැ. ඒ වගේම 2019 ආණ්ඩුවේදීත් අපි අරන් බලපුවාම එතනත් තියෙනවා ගවර්නන්ස් මේ යහපත් ආණ්ඩුකරණය, ඒ වගේම සංවිධාව, නීතිය සාධාරණත්වය, ඒ වගේම ආර්ථිකයේ පැත්තෙන් ගත්තාම creating economic prosperity and stability ආර්ථික සමෘද්ධිය සහ ස්ථාවරත්වය. හැබැයි මොකද්ද උනේ? සමෘද්ධිය ස්ථාවරත්වය නෙමෙයි බිඳ වට්ටලා අන්තිමට මහ ජනතාව ගහලා පන්නන තත්වයකට පත් වුණා. ඒතර මේකෙන් පෙන්නවා ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා හදලා අනුගමනය කරපු தத்துவයේ විශ්ලේෂණය කරලා බැලුවා නම් අද ඔවුන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ප්‍රගතිය පිළිබඳ විශ්ලේෂණය කරන්නේ නැහැ. මොකද අපේ ප්‍රගතිය ඉතාමත්ම ප්‍රශංසනීයයි. නිවැරදි දිශාවට අපි ගමන් කරමින් තියෙනවා. ඒ වගේම අපි මේ කරුණු කාරණා එකින් එක අරන් බැලුවොත් කොහෙන්ද මේ ප්‍රගතිය පෙන්눔 කරන්නේ මේ ප්‍රගතියේ අපිට කරුණු කාරණා සාකච්ඡා කරගත්තොත් එකක් තමයි ඒ සමස්තය ඇතුලේ ඊටම වැදගත් වෙන එකක් මේ ස්ථායීකරණය අතුලක් කරගත්තාට පස්සේ දැන් ඇත්තටම මේ ස්ථායීකරණය කොච්චර වැදගත් වෙන කාරණයක්ද කියලා කියනවා නම් ගරු මූලාසන්නතර මන්ත්‍රීතුමනි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 102 වෙනි පිටුවේ අපේ කලිනුත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙනවා මේ අවස්ථාවේදී අපි ඉදිරිපත් කරනවා මේ ප්‍රතිපත්ති 102 වෙනි පිටුවේ සඳහන් කරනවා ස්ථායීකරණය සඳහාම ඌ වැඩපිළිවෙලක් මූල ස්ථායීකරණය රාජ්‍ය මූල ස්ථායීකරණය විදේශයන්සේ ස්ථායීකරණය කළ යුතු වන්නේ අපේ දැක්ම මොකක්ද කියලා මේක ඇතුලේ කියනවා. ඒ කියන්නේ අපි ඒක දුරසින දැක්කා අපිට හම්බ වෙන ආණ්ඩුව ඇතුලේ අපි ස්ථායීකරණය කරා. ඒ ස්ථායීකරණයේදී වැදගත් වෙන ආර්ථික වර්ධනය අපි සෑහීමකට පත් වෙන ආර්ථික වර්ධනයක් දැන් අත්පත් කරගෙන තියෙනවා. විවිධ පුරෝකථනයන් යටතේදී මේ තත්ත්වයේදී අත්පත් කරගන්න පුළුවන් වෙනවා කියලා කිව්වේ 3.53ක් වගේ ආර්ථික වර්ධනයක්. නමුත් අපිට අපේ 2024 අවසාන කාර්තුවේදී 2025 පළවෙනි සහ දෙවෙනි කාර්තුවේදී අපිට පුළුවන් වුණා 5% ආසන්න වර්ධනයකට එන්න. අපිට ඇත්තටම අවශ්‍ය කරනවා මින් එහාට ලොකු වර්ධනයකට යන්න. නමුත් මේ ස්ථායීකරණය ඇතුළේ මේ වර්ධනය ඉතාමත් හොඳයි. ලෝක බැංකුව 2025 ජනවාරි මාසයේදීත් අප්‍රේල් මාසයේදීත් පුරෝකථනය කළේ අපිට 3.5% වගේ ආර්ථික වෘද්ධියකට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කරපු නවතම වාර්තාවට අනුව වුණ කියන අපිට 4.6% වර්ධනයකට යන්න පුළුවන් කියලා. එහෙනම් ආර්ථික වර්ධනයේ පැත්තෙන් ගත්තත් හොඳ දිශාවක් තියෙන්නේ. ඒ වගේම තමයි උද්දමනයේ මිල පාලනය කිරීම කාරණේ ගත්තත් අපි කවුරුත් දන්නවා ආණ්ඩුව අර්බුදයට ගිය වෙලාවේදී කලින් ආණ්ඩුව රුපියල් 100කට ගන්න බහඬ මිලදී ගන්න උන්ට රුපියල් 170ක් 180ක් අවශ්‍ය කරන පරිසරයකට ගියා. ඒක තමයි උද්දමනයේ 70ෙන් 80ෙන් වැඩි උණයි කිව්වේ. ඒක අපිට මොකක්ද කරන්න පුළුවන් උනේ? මේ ස්ථාවරත්වය ඇතුලේ විශ්වාසයේ ගොඩනැගුණාට පස්සේ ඒ විදියට වෙළඳපළේ මිල අසාමාන්‍ය දෙර ඉදිරියට ගියේ නැහැ. අපි මූල්‍ය විනය නිසි පරිදි පෙන්නවා. අනවශ්‍ය විදියට වෙළඳපළට මුදල් මුදා හැරියේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාරිකයන්ගේ වෙළඳපළේ
හැසිරීම සභාවේ කටයුතු අවසන් කිරීම සඳහා කාලය එක කිරීමට එකකද
හයි එනේ ස්ථායීකරණය ඇතුලේ උද්දමනය අපිට පුළුවන් වුණා පාලනය කරගන්න. ඒ කොතෙක්ද කියනවා නම් අපි ආණ්ඩු කරණය කරලා මේ සැප්තැම්බර් අගෝස්තුසා සැප්තැම්බර් මාසය වෙනකම්ම උද්ධමනය තිබුණේ බින්දුව හෝ ආසන්න වශයෙන් තා කුඩා ඍණාගයක. ඒ කියන්නේ උද්ධමනයේ පාලනය කිරීම මිල උච්චාවචනය ආවෙමලා. ඉතින් දැන් යම් ආකාරයක පුංචි උද්ධමනයක් පැවතීම හොඳයි. ඒකත් අපි උද්ධමනය පාලනය කිරීමේ උද්ධමනය අත්අඩංගුවට ගැනීමේ වැඩසටහන රාමුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ 2023-26 ඇතුලේ විචල්‍ය ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකක් ඇතුලේ විචල්‍ය උද්ධමන ඉලක්කයක් ඇතුලේ වැඩ කරන්නේ ඒ ඉලක්කයේ 5%. ඒ කියන්නේ 5%කට අඩු උද්ධමනයක් පවත්වාගෙන යනවා නම් 5%ක උද්ධමනයක්
පවත්වාගෙන යනවා. ඔබට තව විනාඩි 2ක කාලයක් පමණයි
ලැබෙන්නේ. ආ හරියට වර්ධනය වෙනවා. ඒ தත්ත්වය අපි අත්පත් කරගෙන තියෙන මේ 5%ට අඩුයි 1.2ක தත්ත්වයක්. ඒ වගේම ආදායම් ලබා ගැනීමේ තත්ත්වයක් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මම අවසන් කරන්න කලින් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ යථාවත් කරන්නේ අපේ ප්‍රගතියේ පෙන්වනකොට අපිට සිද්ධ වුණා නවතලා දවා තිබූ අතරමඟ නවත වූ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් කරන්න. මොකද ඒවත් හදාගනිමින් අපේ ආර්ථික ගමන් මාර්ගයත් මේ ඔක්කොම එකට යන්න ඕනේ. වංචාවට දූෂණයටත් පහර ගසමින් මේ කරුණු කාරණා සියල්ලක් එකට යන්න තිබුණේ. එහිදී අපි මෑතකදී පටන් ගත්තා මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ නවතා දමා තිබූ ව්‍යාපෘතියක් කඩවත මීරිගම කොටස. එහි ප්‍රධාන කෑලි දෙකක් තියෙනවා. විශේෂයෙන් විපක්ෂයේ මේ වැරදි තොරතුරු සමාජගත කරනවා. එකක් තමයි අපිට සිද්ධ වුණා මේ කොන්ත්‍රාත් කරුවත් එක්කලා විශාල නෙගෝසියේෂන් එකකට ගිහිලා නැවත ඒ කොන්ත්‍රාත්ව පවත්වාගෙන යෑමේ කාර්යයට එන්න. ඔවුන් කොන්ත්‍රාත්ව අස්සම් කරලා තිබිලා අවුරුදු 5කට ආසන්න කාලයක් මුදල් හොයාගන්නේ නැතුව ඒ කොන්ත්‍රාත්ව දීර්ඝ කරගෙන ආව වසරෙන් වසර එක වගන්තියක් වෙනස් කරන්නේ නැතුව. ඒකයි තාම අපිට සැකයක් තියෙනවා වංචාවක් දූෂණයක් කළාද කියලා. විදේශ විනිමය අනුපාතයෙන් ඩොලර් වලින් වියදම් කරන ඒවා මාරු කිරීම පැරණි අනුපාතයට රුපියල් 135 යොදලා තිබුණා. නමුත් අපේ ආණ්ඩුව ආපුවම ඒ ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබුණේ. අපි අවෝසි කරානම් නඩු කටයුතු යන්න තිබුණා. තවත් දීර්ඝව යන නිසා ඒ පාඩුවක් දරමින් අපි ඉදිරියට ගියා. පළවෙනි කොටසත් අපි බේරගත්තා. හැබැයි යම් පාඩුවක් දරන්න සිද්ධ වුණා. දෙවැනි කොටස තමයි චීන එක්සින් බැංකුවත් එක්ක ඇති කරගත්තු ගනුදෙනුවේදී සමාජගත කර අපි වැඩි පොලියට ණය ගත්තා කියලා එක සම්පූර්ණ වැරදි. මොකද චීන එක්සින් බැංකුව තවදුරටත් ස්ථාවර පොලිය අනුපාතයට ණය දෙන්නේ නැහැ. අපි වෙහෙස මහන්සිලා සාකච්ඡා කරලා මුදල් අමාත්‍යාංශයේ ඉන්දියා චීනයට ගිහිල්ලා සාකච්ඡා කරලා එකකුණයි තාමත් වාසිදායක පොලි අනුපාතයක් ඇතුළත ගන්න. ඔවුන් ණය දෙන පොලි අනුපාතයේ සාමාන්‍යයෙන් වෙළඳපළේ පවතින පොලි අනුපාතයට යම් කොටසක් අධිවාරයක් ප්‍රීමියම් එකක් එකතු කරලයි දෙන්නේ. ඒ දැන් අපි එකඟ වෙලා තියෙනවා ඒ දෙන පොලි අනුපාතයෙන් අපිට වට්ටමක් ඩිස්කවුන්ට් එකක් 0.8ක ලබා ගන්න. දැනට චීනයේ මේ පොලි අනුපාතයේ 3.5ක් වගේ තියෙන්නේ. එයින් 0.8ක් අඩු කරපුවම 2.7යි.
කාලය අවසන්යි කරු ඇමතුමා.
තප්පර 30ක් මට දෙන්න. මම අවසන් කරනවා මන්ත්‍රීතුමනි. ඒ අනුව ඉතාම වාසිදා මේ පවතින තත්ත්වයට සාපේක්ෂව වාසිදායක තත්ත්වයෙන් මේ සියල්ල අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම නව සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේදී එන්න ඉඩ තියෙනවා. මේ සියලු කාරණා සැලකිලිට භාජනය කරපුවාම මම කියන්න කැමති අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ අපේ මේ කෙටි කාලයේ ඇගැයීමට ලක් කළ යුතු වන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හුදෙකලාව වෙන් කරලා තියෙන කෑල්ලක් දෙකක් අරගෙන නෙමෙයි සමස්තයක් වශයෙන් අපි මනුස්සත්වයේ ඉහළින් ඔසවා තැබීම වෙනුවෙන් මනුස්සත්වයට එරෙහි සිදුවන සියලු ක්‍රියාකාරකම් නවතා දැමීම වෙනුවෙන් ඒ වගේම දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් මුළු රටම ව්‍යසනයක් ලෙස වෙලාගෙන තියෙන මේ මත්ද්‍රව්‍ය ඌදුරෙන් රට සදාකාලිකව බේරා ගැනු වෙනුවෙන් ඒ වගේම අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන් වංචා දූෂණය සම්පූර්ණයෙන්ම නැති කිරීම වෙනුවෙන් සැමට සතුටින් ජීවත් විය හැකි සමාජයක් බවට අද අපි අද ජීවත් වෙන සමාජයේ කොහොමද පරිවර්තනය කිරීම වෙනුවෙන් අපේට ලබා දුන්නු ජනවර්ම මහ ජනතාවට ජනවර්ම පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද පාවිච්චි කරමින් තියෙන්නේ කොහොමද කියන කාරණය අත්අදා බැලීම තමයි තාමත් වැදගත් වෙන්නේ. ඒ අතින් අපි නිවැරදිවම මේ ගමන් මාර්ගය යනවා සැබෑ ලෙසම පෝසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් මේ සමාජයේ පරිවර්තනය කරනවා කියන කාරණේ සඳහන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු විජිතේ රත්නතුමා,
සභාපතිතුමා මේ කතාවේදී හදිසියෙන් කියුණා 1,17,500 කියලා සංචාරකයන් පැමිණීම 1,17,25,000.